SBS
Radio.
හොඳයි දැන් අපි එහෙමනම් ඔස්ට්‍රේලියානු මහ මැතිවරණය සම්බන්ධව අලුත්ම තොරතුරු ඔබට අරගෙන ආවා. දැන් එහෙමනම් අපි සූදානම් ශ්‍රී ලංකාවේ මේ ගෙවිගිය සතිය අලුත්ම තොරතුරු ඔබට ඉදිරිපත් කරන්නට. මේ වෙනකොට මම ඔබට වැඩසටහන ආරම්භයේදීත් කිව්වා මහ බැංකු අධිපතිවරයා ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගේ පත්වීම සම්බන්ධව බොහොම ආందోళනාත්මක කරුණු කාරණා විග්‍රහ වෙමින් පවතිනවා. ඒ සම්බන්ධව වන කතා බහෙන් තමයි මම අද දවසේදී කතා බහ පටන් ගන්න කැමති. දැන් මේ සම්බන්ධව විශේෂිත ප්‍රකාශ දෙකක් මම ඔබට ඉදිරිපත් කරන්නට කැමතියි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඒකබද්ධ විපක්ෂයේ බදුල්ලේ පැවති රැස්වීමකදී යම් කිසි වූ විශේෂිත අදහසක් ප්‍රකාශ කළා මේ අලුත් මහ බැංකු අධිපතිවරයාගේ වටපිටාව සම්බන්ධව. ඒ වගේම ජාත්‍යන්තර සම්භූපකාර දිනේ පැවැත්වුණා මේ ජූලි මාසේ දෙවනිදා නෙළුම් පොකුණ රඟහලේදී ඒ වෙනුවෙන් පැවැත්වුණු උත්සවයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් යම් කිසි වූ විශේෂිත කාරණාවක් සඳහන් කළා ඔහුගේ මේ තීරණය සම්බන්ධව. අපි ඒ සම්බන්ධව විමසා බලමු. ඉන් අනතුරු විස්තරාත්මකව මේ පිළිබඳව කතා බහ කරමු.
මම මෙතෙන්ට ආවේ මහ බැංකුවේ අධිපතිවරයා පත්කිරීම පිළිබඳව තීන්දුව අවසන් කරලයි. ඒ අනුව මම අගමැතිතුමාට සඳහන් කළා මේ සඳහා සුදුසු පුද්ගලයා විදිහට ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පත්කිරීමට ඒ අනුව අපි සමුදා ඒ පත්වීම ලබා දීමට ක්‍රියා කරනවා. මම දැක්කා උදේ පත්‍රයක් කියවනකොට මම කලින් හිටපු ආණ්ඩුවේ හිටපු ඇමතිවරයෙක් කියලා තියෙනවා මේ දැන් ඉන්න ජනාධිපතිවරයා අගමැතිටත් කීකරුයි කියලා හිතා. ඒ කියලා තියෙන ඇමතිවරයාට මම කියන්න ඕනේ සර්ව බලධාරී මහරජුරෝ ඉන්න කාලේ ඔය කතා කරන ඇමතිවරු අල්ලියගා මන්දිරයේ ඩෙස් බංකුව අස්සේ රිංගලා මහරජුරුවන්ගේ කකුල් ලෙවකකා ඉන්නකොට ඒ මහරජුරුව කරපු අසාධාරණ පාලනයට විරුද්ධව එළියට බැහැලා ඒ මහරජා ගෙදර ඇරිය මමයි කියන එක මම ඒගොල්ලෝ විශේෂයෙන් මතක් කරන්න ඕනේ.
මේ පාර්ලිමේන්තු අන්තිම විකෘති පාර්ලිමේන්තුව. මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයක් ඉන්නවා. පාර්ලිමේන්තුවේ නිල වශයෙන් හින්දු තිබ්බ විපක්ෂයේ අය ඇමතිකම් වලට ගිහිල්ලා අනිත් පැත්තේ වාඩි වෙලා ඉන්නවා. යහපාලනයයි කියන නමට බෝඩ් ලෑල්ලට රනිල් වික්‍රමසිංහගේ අනසකට යටත් වෙනවා. ගමුණාංශලා කියයි එහෙම නැහැ අපේ ජනාධිපති කියලා. අදත් අපේ ජනාධිපති පරාජයයි. මහ බැංකු අධිපති පත් කරන්න මං වශයෙන් කියලා ලියුමන සාක්ෂිය දාගෙන ගියාම රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා අර්ජුන මහේන්ද්‍රන් එක්ක එතන පැනලා එළියම සක්විදාගෙන ආපහු අපුල්ලගෙන යන්න උනා. අද පත් කරලා තියෙනවා කුමාරස්සාමි. කවුද කුමාරස්සාමි කියන්නේ? මම ප්‍රසිද්ධය කියනවා නැත්නම් නෑයි කියන්නේ. ඇමරිකාවේ LTT එකට සල්ලි එකතු කරලා ඉරේ අවුරුදු 110ක් අද ගිහිල්ලා ඉන්න රාජරත්නම්ගේ ආයතනයේ හිටපු CEO මලික් සමරවික්‍රම ඉල්ලාමති වරයාගේ උපදේශකයෙක් හැටියට කටයුතු කරනවා. එවනම් අද මොකද්ද මේ රටට වෙන්නේ?
හොඳයි. එහෙමනම් සියලුම ප්‍රකාශ ඉදිරිපත් කරන්න බැරුවගයට මේ සම්බන්ධව ඇතිවුණු වඩාත් ආందోళනාත්මක ප්‍රකාශ දෙක තමයි මම දැන් ඔබට ඉදිරිපත් කළේ. අපි දැන් විමසලා බලමු මෙහි පසුබිම මොකක්ද කියලා. සුපුරුදු විදිහට කාලීන ප්‍රවෘත්ති පිළිබඳව කටයුතු කරන මාධ්‍යවේදී සංජීව එදිරිමාන මහතා ශ්‍රී ලංකාවේ සිට සූදානමින් සිටින්නේ. ආයුබෝවන් සංජීව.
ආයුබෝවන් දිනලක්ෂි.
දැන් එතකොට මේ ඇත්තටම කල්පනා කරලා බලමු මොකක්ද මේ සිදුවීමේ පසුබිම කියලා. ඉන්ද්‍රජීත් කුමාරස්වාමි මහතාගේ පත්වීම සම්බන්ධයෙන් මේ පසුබිම් තොරතුරු පිළිබඳව අපිට ඔබට පුළුවන් ද පුංචි විග්‍රහයක් කරන්න මුලින්ම.
මහ බැංකු අධිපතිවරයා පත්කිරීම සම්බන්ධව ආසන්න උණුසුම් ප්‍රබල මතය මතුනේ පහුගිය 29 වනදා ගිරාඳුරු කෝට්ටේ පැවති උත්සවයකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශයක් කරනවා. මෙතෙන් සිට ගතවන 24 පැය ඇතුළත මම මහ බැංකුවට අලුත් අධිපතිවරයෙක් පත් කරනවා කියලා. ඒ ප්‍රකාශය කළ පැය කිහිපයකින් පසු ඔහු කොළඹට එනවා. කොළඹට ඇවිල්ලා කෙලින්ම අගමැති රනිල් වික්‍රමසිංහ සමග යන්නේ මහ බැංකුවට. මම කියන්නේ ගිය බදාදා 29 වෙනිදා හැන්දෑ භාගයේ සිදුණු කාරණාව. දැන් සියලු දෙනා බලාපොරොත්තුවෙන් හිටියා මේ පැය 24 ගතවන්ට පෙර නව අධිපති කවුරුන්දයි අපට දැනගන්න පුළුවන් වෙයි කියලා. නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තමන්ගේ ප්‍රකාශයේ යථාර්ථයක් බවට පත් කරගත නොහැකි තැනකට පත් වුණා. නව මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පත්වීම ලබන්නේ ඒ පිළිබඳව සිද්ධිය ප්‍රවෘත්තියක් විදිහට අපිට අහන්න ලැබෙන්නේ ජූලි 2 වෙනිදා උදේ 10:00 විතර. දැන් එතනදිම ප්‍රශ්නයක් තියෙනවා. මම පැය 24න් මහ බැංකුවට අධිපතිවරයෙක් පත් කරනවායි කියලා ජනාධිපතිවරයා කළ තමන් විසින්ම කළ ප්‍රකාශය ඒ සඳහා සීල විධායක බලය තමන් අතේ තිබියදීත් තමන්ගේම ප්‍රකාශයක් යථාර්ථයක් බවට පත් කරගන්නට ඔහුට හැකියාවක් ලැබුණේ නැහැ. ඉන්ද්‍රජිත් කුමාරස්වාමිගේ නම අපි මහ බැංකු අධිපතිවරයා ලෙස පත්වී හැකියයි නිගමනය කරමින් විශ්වාස කරමින් සිටි නාමාවලිය තුළ තිබුණු නමකුත් නෙමෙයි. නමුත් ඔහු මහ බැංකු තුළ අත්දැකීම් සහිත ඒ වගේම විශේෂිත ආර්ථික විශේෂඥ භාවයක් සහිත පුද්ගලෙක්. දැන් මේ එක්කම මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළ අර්ජුන් මහේන්ද්‍රන් සිය දුරේ අතහැර යනවා. එක පැත්තකින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ ආණ්ඩුවට වාසියෙකුත් නිර්මාණය වෙනවා දෙලුක්ෂේ තමයි දූෂිතයෙකු ලෙස චෝදනා ලැබුවෙකුට නිල කාලයේ දීර්ඝ කිරීමක් ලබා නොදුන් බවට වන සහතිකයේ ආණ්ඩුවට ලැබෙනවා පොදු සමාජයේ ආර්ථික විශේෂක්තියින් ඉල්ලා සිටි කාරණාවට ආණ්ඩුව යහපත් ප්‍රතිචාරයක් දක්වා තිබෙන නිසා. නමුත් ප්‍රශ්නේ එතනින් ඉවර වෙන්නේ නැහැ. බැඳුම් කර වංචාවක් පිළිබඳ චෝදනාවක් තියෙනවා. ඒ පිළිබඳව එතනින් එහාට කිසියම් විධිමත් විමර්ශනයක් සිදු විය යුතුව තිබෙනවා. දැන් මේ පරීක්ෂණයේ තියෙන දෙලොක්ෂි කෝප් කමිටුව හමුවේ පසුගිය සතියේදී විගණකාධිපතිවරයා මේ පිළිබඳව විශේෂ වාර්තාවක් කථානායක කරූ ජයසූරිය වෙත බහර කරනවා. මේ කෝප් කමිටුව සඳහා බහර දීම වෙනුවෙන් එම වාර්තාව පිටු 1251 වාර්තාවක්. ඒ වාර්තාව ඇසුරෙන් පිටු 201 සංක්ෂිප්ත වාර්තාවක් සකස් කර කෝප් කමිටුව වෙත ලබා දීමට නියමිතයි. කෝප් කමිටුව දෙලොක්ෂි නැවත රැස්වෙන ලබන පස්වනිදා රැස්වීමෙන් පසුව එළඹෙන 7 වෙනිදා මහබැංකු නිලධාරීන් සහ අනිපැත්තෙන් විගණකාධිපති දෙපාර්තමේන්තු නිලධාරීන්ද කැඳවා මේ පිළිබඳ විමර්ශනය ඉදිරියට ක්‍රියාත්මක කිරීමට සූදානම් බව තමයි දැනට ආරංචි වෙමින් පවතින්නේ. විගණකාධිපති වාර්තාවෙන් පෙන්වා දී තිබෙන ආකාරයට මේ චෝදනාවට ලක්වුණු බැඳුම් කර ගණදෙනුවෙන් රුපියල් කෝටි 200කට ආසන්න මුදල් සම්භාරයක් රජයට පාඩු සිදු වුණු බව තමයි විගණකාධිපති වාර්තාවෙන් පෙන්වා දී තිබෙන්නේ. හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනාට අයිති Perpetual Treasuries Limited නැමැති ආයතනය මේ හා සම්බන්ධ ගණදෙනුවට ඍජු ලෙසම සම්බන්ධ වීම තුළ මේ අක්‍රමිකතාවය නිර්මාණය වුණු බව තමයි ඕන් විසින් චෝදනා කර තිබුණේ. කෙසේ වෙතත් කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නේති මාදුටුව අපවත්පත් වෙත ප්‍රකාශ කරලා තිබෙනවා අපි මහබැංකු බැඳුම් කර ගණදෙනුව සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වා අවසන් නිගමනය ප්‍රකාශයට පත් කිරීමට සූදානම් කියලා.
ශ්‍රී ලංකාව පිළිබඳව ශ්‍රී ලංකාව ඇතර තුලත් අන්තර්ජාතිකවත් විශේෂිත අවධානයට ලක්වුණු සතියක් තමයි පසුගිය සතිය. ඒට හේතු වුණේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කඩවුනාය පවසන මානව හිමිකම් සම්බන්ධයෙන් වත්මන් මානව හිමිකම් කොමසාරිස් රයිත්‍රාද් අල් හුසේන්ගේ වාර්තාව එළිදැක්වීමට නියමිත වෙලා තිබුණ නිසා වාර්තාව එළිදැක්වුණා. වාර්තාවේ යම් යම් නිර්දේශ සඳහන් වෙලා තිබුණා. මේ නිර්දේශත් ටිකක් ආන්දෝලනාත්මක කතාබහට ලක්වෙන නිර්දේශ විදිහට තමයි අපිට වාර්තාවන්නේ. එයිනුත් මේ වෙනකම්ම විශාල කතාබහකට ලක් වෙලා තිබුණු ජාත්‍යන්තර විනිසුරුවන් සහිත හයිබ්‍රිඩ් අධිකරණයක් ස්ථාපිත කිරීමේ කාර්යාවලිය සම්බන්ධවත් චෝදනා ලැබුවේ යයි සැලකෙන ඒ හමුදා නිලධාරීන් දඬුවම් වලට ලක් කරන්නට කරලා තිබුණු නිර්දේශ පිළිබඳවත් ටිකක් ආන්දෝලනාත්මක කතාවක් විදිහට අපිට වාර්තා වුණා. මම කැමති මේ වාර්තාව සම්බන්ධ සවිස්තරාත්මක තොරතුරුත් ඒ වගේම වාර්තාව නිකුත් වුණායින් පස්සේ ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ මේක කොහොමද කතා වුණේ කියලා දැනගන්න සංජීව.
දිරුක්ෂි මේක තමයි වැදගත්ම සිද්ධිය එකතකින් පහුගිය සතියේ. නමුත් ඒ වැදගත්කමට සාධාරණ ඉඩ ප්‍රස්තා ඒ පිළිබඳව නිවැරදි සාකච්ඡාවක් සමාජය තුළ ඇති වුණු ආකාරයක් අපදුටු වෙන්නේ නැහැ. කෙසේ වෙතත් සෙයිතල් හුසෙන් මානව හිමිකම් කොමසාරිස්වරයා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කළ දීර්ඝ පැහැදිලි කිරීම තුළ අප සියලු දෙනාගේ කේන්ද්‍රීය අවධානය යොමු විය යුතු තැන් දෙකක් තිබෙනවා. ඒ තැන් දෙක අපි විස්තරාත්මකව කතා කරමු. එකක් තමයි දිරුක්ෂි සෙයිතල් හුසෙන් කුමරු කියනවා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක මේ accountability නැතිනම් වගවීම පිළිබඳ ක්‍රියාවලියේ විශ්වසනීයත්වය රැක ගැනීම සඳහා ජාත්‍යන්තර සහභාගීත්වයක් අත්‍යවශ්‍ය බව සෙයිද්හල් හුසේන් මානව හිමිකම් කවුන්සිලයේ හමුවේ අවධාරණය කළා. ඔහු කිව්වේ මෙහි විශ්වසනීයත්වය තහවුරු වන්නේ ජාත්‍යන්තර සහභාගීත්වයක් සිදු වුණොතින් පමණයි. ඒ තමයි මෙහිදී විශේෂයෙන්ම ඔහු අතින් අප පිළිබඳව කියවුණු ප්‍රබලම ප්‍රකාශය. දෙවනි කාරණාව එකතකින් ඊටත් වඩා බරපතලයි. ඔහු කියනා දෙලොක්ෂක තැනක යුධාපරාධ විමර්ශනයේ සඳහා වන ජාත්‍යන්තර නීති ශ්‍රී ලංකාවේ දැනට සම්පාදනය වීමට නියමිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් විය යුතුයි කියලා. ඔහු එතනින්ද නතර නොවී තව තැනකදී කියනවා එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය අපට පොරොන්දුවක් ලබා දී තිබෙනවා කියලා. මේ ඉතාම සංකීර්ණ පැහැදිලි කිරීමක් විදිහට තමයි අපට තේරුම් ගන්නට සිද්ධ වෙන්නේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට කවුරු කැමති වුණත් අකමැති වුණත් ලෝකයේ ඕනෑම රටක මානව හිමිකම් කඩවීම පිළිබඳව සොයා බැලීමක් කරන්න පරීක්ෂණයක් කරන්න අයිතියක් තියෙනවා. අයිතියට අපිට බලපෑමක් කරන්න බෑ. නමුත් කිසියම් රටක මුඛ්‍ය නීතිය වන ඒ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඒ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හැඩය අන්තර්ගතය පිළිබඳව අදහස් දැක්වීමකට හෝ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට කිසිම ආකාරයක සදාචාරාත්මක හෝ නෛතික අයිතියක් නැහැ. නමුත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් කතා කරනවා. සමස්ත කාරණාවේ ඔහු තවතැනක කියනවා, දැන් මේ නව ව්‍යවස්ථාව සම්පාදනය කරලා ඒ පිළිබඳව ජනමත විචාරණයක් 2017 දී පැවැත්වීමට ශ්‍රී ලංකා රජය අපට පොරොන්දු වෙලා තියෙනවා කියලා. ලංකාවවත් තම දන්නයි දිනුක්ෂි 2017 දී ජනමත විචාරණයක් තියෙනවා කියලා මේ රටේ. නමුත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරි සෙයිද් අල් හුසෙයින් දන්නවා 2017 දී ලංකාව ජනමත විචාරණයක් තියෙනවා කියලා. මේ රටේ ස්වාධීනත්වය පිළිබඳව විද්‍යාත්මක දේශපාලන සිද්ධාන්ත සුරෙන් කල්පනා කළ බලද්දී අපට පැහැදිලි, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා ස්වකීය සීමාවෙන් ඉතාම ඈතට ගිහිල්ලා තමයි මේ සීල ප්‍රකාශන කරලා තියෙන්නේ. ඔබ එකතැනකදී මගෙන් ඇහුවා මේ පිළිබඳ ශ්‍රී ලංකා රජයේ ප්‍රතිචාරය මොකක්ද? විදේශ අමාත්‍ය මංගල සමරවීර සභාව අමතන කිසි මොහොතක අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය වීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න, මේ පිළිබඳ අදහස් මතු කරන්න එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට අයිතියක් නැහැ කියලා ඔහු කිසි තැනක ඒ පිළිබඳ විරෝධයක් ප්‍රකාශ කළේ නැහැ. ඔහු ඒ සම්බන්ධව අදහස් ප්‍රකාශ කිරීමක් කළේ නැහැ. ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව ගොඩනැගීම වෙනුවෙන් වර්තමාන යහපාල ආණ්ඩුව ප්‍රයත්න කළ යහපත් වැඩපිළිවෙල ඔහු දීර්ඝ ලෙස පැහැදිලි කළා. ඒ හමුදා කඳුර ඉවත් කරමින් අනවශ්‍ය ලෙස හමුදාව සතුව පවතින ඉඩකඩම් සාමාන්‍ය ජනතාවට පවරා දෙයි මේ වැඩපිළිවෙල ඉතාම වේගවත් ලෙස ක්‍රියාත්මක කරන බව ඔහු සඳහන් කළා. ඒ වගේම අපේ සියලු දෙනා අතර ඇතුණු එකඟතාව අනුව පසුගිය යුද සමයේ සිදුවුණු යම් යම් ගැටලු සහගත තත්ත්වයන් පිළිබඳව විධිමත් පරීක්ෂණ ක්‍රියාත්මක කිරීම සඳහා එකඟතාවයන් කඩ නොකර අඛණ්ඩව සිදු කිරීමට ආණ්ඩුව සූදානම් බවට වන ප්‍රකාශයක් විදේශමති මංගල සමරවීර විසින් මෙහිදී ඉදිරිපත් කරනු ලැබුවා. සෙයිද් අල් හුසෙයින් කුමරුගේ වාර්තාව සහෝගේ වාචික දේශනය තුළ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සාධනීය අදහස් කිහිපයක් ද පළ කරලා තිබුණා. ඒවා ඒ තරම්ම ප්‍රබල කාරණා නෙවෙයි. උදාහරණයක් විදිහට කියනවා නම් ඔහු එක තැනක කියනවා, ජාතික නිදහස් දිනයේ දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීම, උතුරේ මහැමති විග්නේශ්වරම් උතුරේ පන්සලකට යාම, ඒ වගේ සංහිඳියාවේ යහපත් ලකුණුද ලංකාවේ සමාජය තුළ දකින්න ලැබුණු බව සෙයිද් අල් හුසෙයින් කුමරු සඳහන් කරලා තියෙනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ සම්පාදනය වීමට යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන්, ඒ කියන්නේ ඒ මොහොතේ පැවති නීතිය තුළ තමයි රටේ හමුදාව යුද්ධ කළේ. එතකොට අලුතින් සම්පාදනය වන ව්‍යවස්ථාවකට යුද අපරාධ පිළිබඳ ජාත්‍යන්තර නීතිය තුළත් කළාට පස්සේ ඒ නීතිය ඇසුරෙන් පැවති යුද්ධයක අතීතයේ සම්බන්ධව දඬුවම් පමුණුවන්නට කිසියම් රටක් සමාජයක් ක්‍රියාත්මක වනවා නම් ඒ පැහැදිලි ලෙසම සීලදනා විග්‍රහ කරගත යුතු තැනක්. ඊළඟ වැදගත්ම තැනත් මේ අවසාන වශයෙන් මම ඔබට සිහිපත් කරන්න කැමති, ඒ තමයි ආණ්ඩුව දෙලොක්ෂි දිගින් දිගටම රට හමුවේ දෙන පොරොන්දුව තමයි මේ ගැන අපි අනවශ්‍ය ජාත්‍යන්තර වැඩිහත් වීමකට ඉඩ තියන්නේ නැහැ. ජනාධිපතිවරයා ඉතාම ඍජුව දැඩිව මේ පොරොන්දුව සමාජයේ හමුවේ තියලා තියෙන මුළු සමාජයේ අති බහුතරයක් පොළොන්නරුවෙන් බිහිවෙච්ච මෛත්‍රීපාල සිරිසේන විදේශීය ආක්‍රමණිකයන්ට මේ රටට වැඩිහත් වෙන්න ඉඩ තියෙන එකක් නැහැ කියන දැඩි විශ්වාසයක් ඉන්නවා. නමුත් ප්‍රශ්නයක් තියෙනවා, ස්වදේශික වැඩපිළිවෙලක් ඇතුළට විදේශීය න්‍යායපත්‍රය එනවා නම් මේ ආකාරයෙන්, ඒ කියන්නේ ජාත්‍යන්තර යුද අපරාධ නීතිය රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළට එනවා නම් ඒ ව්‍යවස්ථාව එතනදී ස්වදේශික මොඩලේ බවට පත් වෙනවා. ඒ වගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළට ඔවුන්ගේ යෝජනාව ආවෝටින් ඒක මොන අර්ථයෙන් විග්‍රහ කළත් ඒක ස්වදේශික මොඩලයක් වේද නොවේද යන්න පිළිබඳව බුද්ධිමතුන් අතර සංවාදයක් ඇති විය යුතුයි. මොකද ඒ වන විට ජාත්‍යන්තර අවශ්‍යතාවයේ රටේ ව්‍යවස්ථාව ඇතුළටම රිංගල තිබිය හැකි නිසා.
සංජීව, එතකොට ඔය ජාත්‍යන්තර අධිකරණයක් ස්ථාපිතනය කිරීම කියන කාරණාව පසුගිය කාලයේදී දැඩි ලෙසින් කතාබහට ලක්වුණු විවේචනයට ලක්වුණු කාරණාවක් බවට පත් වෙලා තිබුණා. දැන් ඕක හරියටම තමන්ගේ ප්‍රකාශය හරහා සයිද්රාත් අල් හුසෙයින් නොයාකාරයෙන් එළියට දැම්මට පස්සේ ඒ සම්බන්ධව අපිට අර කලින් තිබුණු කතාවල් එච්චර ඇහෙන්නේ නැහැ වගේ. මොකක්ද ඒකට හේතුව?
මෙතනදී දිරුක්ෂේ ජනාධිපතිවරයා සම්බන්ධව රටේ යම් පිරිසක් විශ්වාසයක් තියලා තියෙනවා. දැන් මං කියන්නේ මේ රටේ පවතින ජනමතය, දැන් එක්සත් ජාතික පක්ෂය ටිකක් ජාත්‍යන්තරයේ සමග අත්වැල් බැඳගෙන හැම විටම රට පාලනය කළේ. එතකොට ඊට වඩා මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වමෙන් බිහිවෙච්ච නායකයෙක් විදිහට වෙනස් ප්‍රතිචාර මේ සම්බන්ධයෙන් දක්වයි කියන විශ්වාසය රට තුළ තියෙන ජනාධිපතිවරයා පැහැදිලිවම කියලා තියෙනවා අනවශ්‍ය විදේශීය මැදිහත් වීමකට මං ඉඩ තියන්නේ නැහැ කියලා. නමුත් ඒ සියලු ප්‍රකාශ නිෂේධනය වෙනවා ඇමරිකා විසින් ඉදිරිපත් කළ යෝජනාවේ සම සහායකයා විදිහට ඉදිරිපත් වෙච්ච ලංකාව ඒ යෝජනාවට අත උත්සලා අත්සන් කරලා එකඟ වුණාට පස්සේ ලංකාවේ වේදිකාවේ ගිරාඳුරු කෝට්ටේදී මාතරදි ගාල්ලේදී මොනවා කිව්වත් වැඩක් නැහැ. ජිනීවා ගිහිල්ලා අපි අත්සන් කරලා ආපු ලේඛනයක් තියෙනවා. අපි එකඟ වෙච්ච නිශ්චිත ලියවිල්ලක් තියෙනවා ජිනීවා නුවර. අන්න ඒ ලියවිල්ල තමයි අනිවාර්යෙන්ම ඉදිරියේදී ක්‍රියාත්මක වන්නේ. අපිට ඒ යථාර්ථයට අනිවාර්යෙන් මුහුණ දෙන්න සිද්ධ වෙනවා.
හොඳයි මීළඟට පළාත් පාලන ආයතන සම්බන්ධව ඇති වෙලා තියෙන තත්ත්වය පිළිබඳව කතා බහ කරන්න මා කැමති. පළාත් පාලන ආයතන කිහිපයක මීට කලිනුත් නිශ්චිත කාල සීමාව අවසන් වීම නිසා යම් කිසි වූ විශේෂ කාර්යභාර නිලධාරියෙකුට හි වගකීම පැවරුණා. අපි ඒ සම්බන්ධව මීට කලිනුත් කතා බහ කරලා තියෙනවා. තවත් පළාත් පාලන ආයතන කිහිපයක කාලය අවසන් වුණා මේ ජූනි මාසයේ 30 වෙනි දැන්. ඊට පස්සේ මොකද වාර්තා වෙන්නේ මේ පළාත් පාලන ආයතනවල ඉදිරි ක්‍රියාකාරීත්වය සම්බන්ධව?
දැන් මේ පළාත් පාලන ආයතන මහනගර සභා බහුතරය ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක නිල කාලය පහුගිය 30 වෙනිදා අවසන් වුණා. ආණ්ඩුව මීට පෙර පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන් වුණු ගමන්ම එදින රාත්‍රී 12 සිටම ප්‍රකාශයට පත් කළා. එම පළාත් පාලන ආයතනවල නිල බලය ප්‍රාදේශීය සභාවල නම් ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයාට හෝ ලේකම්වරියට, මහනගර සභා නම් නාගරික කොමසාරිස්වරයාට, නගර සභා නම් නගර සභා ලේකම්වරයාට හෝ වරියට ඒ බලය පැවරෙනවා කියලා. දැන් ඒ පැවරීම කළාට පස්සේ මේ රට තුළින් යම් විරෝධයක් මතුවෙන්නේ. මහජන නියෝජිතව නැති පළාත් පාලන ආයතන පවත්වාගෙන යනවා, මහජන මතයට එතන තැනක් නැහැ, මේ වගේ චෝදනා එන්න පටන් ගත්තා. ආණ්ඩුව මෙවර මේ ආයතන කිහිපේ නිල කාලය අවසන් වුණාම සද්ද නැතුව හිටියා. මෙන්න මේ විදිහට නාගරික කොමසාරිස්වරුන්ට මෙතන සිට බලය පැවරෙනවා කියලා නිල ප්‍රකාශයක් කරන්න ගියේ නැහැ. ඇත්තටම මෙහෙම ප්‍රකාශයක් කරන්න අවශ්‍යත් නැහැ. මේ රටේ පළාත් පාලන ආයතන සම්බන්ධව 53ක් තිබෙනවා. ප්‍රාදේශීය සභා පනත, නගර සභා පනත, මහනගර සභා පනත. ඒ 53ේම දෙලොක්ෂී ඉතා පැහැදිලිව තියෙනවා නිල කාලය අවසන් වූ සැනින් නිරුත්සාහිකව નિરાයාසයෙන්ම ඒ පළාත් පාලන ආයතනයේ ඉන්න ප්‍රධාන රාජ්‍ය නිලධාරියාට, ප්‍රාදේශීය සභාවේ ලේකම් තනතුරට, නාගරික කොමසාරිස් තනතුරට ඒ බලය, ඒ විධායක බලය පැවරෙනවායි කියලා. එතකොට ආණ්ඩුව අමුතුවෙන් කියන්න උවමනා නැහැ මෙතෙන් සිට ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා නැත්නම් නාගරික කොමසාරිස්වරයා තමයි මේ ආයතනය පාලනය කරන්න කියලා ආණ්ඩුව ඒ ප්‍රකාශ කරන්න ගියේ නැහැ. ඒ නිසා රට ඇතුලේ පිළිබඳ ලොකු ආන්දෝලනාත්මක අදහසක් ඇති වුණෙත් නැහැ. කෙසේ වෙතත් පළාත් පාලන සහ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසල් මුස්තාෆා සඳහන් කළා ලබන සිංහල අලුත් අවුරුද්දට පෙර පළාත් පාලන ඡන්දය තියෙනවා කියලා. මම දන්නේ හේතුව කුමක්ද කියලා. ලංකාවේ මේ සිංහල අවුරුද්ද හරි සංකේතාත්මක භාවිතයක් වෙනවා ඡන්ද පවත්වන දින සම්බන්ධයෙන්. ඒකට කිසිම දේශපාලන විද්‍යාත්මක හේතුවක් නැහැ. මොකද සිංහල අවුරුද්දයි රටේ දේශපාලන අතර සම්බන්ධයක් කිසිසේත්ම නැහැනේ. නමුත් මේක එක්තරා ප්‍රකාශනයක් බවට අදපත් වෙලා තියෙනවා. ඒක තමයි පළාත් පාලන ඡන්දය සම්බන්ධයෙන් අපිට ඇහුණු අලුත්ම ආරංචිය.
මීළඟට මේ රටේ ගොඩනැගෙමින් පවතින මේ ආණ්ඩු විරෝධී රැල්ල පිළිබඳව මම කතා බහ කරන්න කැමති. වැඩ්බද්දට එරෙහිව විශාල විරෝධතාවක් රට පුරාම නැගෙමින් පවතුනා. තවත් ප්‍රධාන නගර කිහිපයක මේ වැඩ්බද්දු විරෝධය අපිට දකින්නට ලැබුණා මේ ගෙවි ගිය සතිය. ඒ වගේම සංජීව අපිට දැනගන්නට ලැබෙනවා මේ වෙනකොට බැසිල් රාජපක්ෂ මහතා ප්‍රමුඛත්වය අරගෙන මේ ආණ්ඩු විරෝධී ජනතා රැල්ලක් බලවේගයක් ගොඩනැගීමේ ව්‍යාපාරය ඊයේ ආරම්භ කළා බදුල්ලෙන් කියලා. මම මේ කරුණු කාරණා කිහිපෙම සමුච්චයක් විදිහට අරගෙන රොබින් දරගන්න කැමති මේ වෙනකොට සිදු වෙමින් පවතින
බදුල්ලෙන් මේ පිළිබඳ වැඩපිළිවෙල ආරම්භ වෙනවා. පළවෙනි ප්‍රශ්නය කෙනෙක්ට හිතේ ඒ බදුල්ල තෝරගත්තා කියලා. මෙතන ඉතා පැහැදිලි මේ බැසිල් රාජපක්ෂ ක්‍රමෝපාය තමයි ක්‍රියාත්මක වන්නේ. පහුගිය ආණ්ඩු සමයේම බැසිල් රාජපක්ෂ තමයි රටේ මැතිවරණ පැවැත්විය යුතු සහ යම් යම් දේශපාලන ක්‍රියාකාරකම් පැවැත්වෙන ආකාරය සැලසුම් කළේ. ඔහු හැම විටම වැඩිම අවාසි සහගත තැනින් තමයි දේශපාලනය පටන් ගන්නෙ. ඔබට මතක ඇති පළාත් සභා රැල්ල ඔහු පටන් ගන්නෙ ආණ්ඩුවට දිනන්නම අමාරු නැගෙනහිරින්. ඒ වගේ තමයි පහුගිය ඡන්දෙදී සිංහල සැලකිය යුතු ජන සමූහයක්ද ඉන්න බදුල්ල දිස්ත්‍රික්කයේ සීලු ආසන පරාද වුණා. එහෙම පරාද වෙච්ච තැනින් තමයි මේ ජනසටන ආරම්භ කරන්නට ඕන උත්සාහ කරන්නේ. බැසිල් රාජපක්ෂ සම්බන්ධව යම් විරෝධයක් තිබුණා මම ඔබට නම්ගම් සහිතව සඳහන් කළා. ඩලසලහ පෙරමු සහ මහින්දානන්ද අලුත්ගමගේ සම්බන්ධව ප්‍රසිද්ධ මතවාදයක් ඉදිරිපත් කරමින් හිටිය. අද ඔවුන් පවා යම් කිසි සාමූහික එකඟතාවයකට ඇවිල්ලා ඉන්න අපේ පොදු සතුරා එක්සත් ජාතික පක්ෂය කියන තැනට ඔවුන් යම් එකඟතාවයක් මේ වන විට නිර්මාණය කරගෙන තියෙනවා. ඔවුන් විසින් සඳහන් කරන්නේ මහින්ද රාජපක්ෂ පවා පැහැදිලි කරලා තිබුණේ අපි හදන්නේ මේ අලුත් පක්ෂයක් නෙමේ, ආණ්ඩු විරෝධී ජන බලවේගයක්. ඒ ජන බලවේගය තමයි මෙතනින් ආරම්භ කරන්නේ. ලබන 28 වෙනිදා මහනුවරේ ඉඳලා කොළඹට පාගමනක් එන්න පටන් ගන්නවා. අදියර 4කින් මේ පාගමන කොළඹට එනවා. කොළඹට එන්නේ අගෝස්තු 1 වෙනිදා කොළඹ දෙවන්ත ජන හමුවක් සංවිධානය කරන්නට මේ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම සූදානමින් ඉන්නවා. මේක එක අතකින් නෙලවෙන පළාත් පාලන මැතිවරණයේ සඳහා සූදානම් වීමක්. පළාත් පාලන මැතිවරණයට දෙලොක්ෂි දැන් අපිට පේන විදිහට එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතික පෙරමුණ විදිහට අලියගෙන් ඡන්දය ඉල්ලයි. ඒකාබද්ධ විපක්ෂයේ අලුත් කණ්ඩායමක් විදිහට අනිවාර්යෙන්ම ඡන්දයට එනවා. ඊට අමතරව දැනට පේන විදිහට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ සංධානය වෙනම ඡන්දයට යයි කියලා තමයි අපිට දැනට හිතෙන්නේ. හේතුව ලබන සිංහල අවුරුද්ද කිරිබත් කරන්න පෙර නම් මේ දෙගොල්ලෝ සමතේකට පත් වෙයි කියලා හිතන්න කිසිදු සාධනීය දේශපාලන සිද්ධියක් අපිට පේන්නේ නැහැ. ඒ නිසා දෙගොල්ලෝ දෙපැත්තකට ගිහිලා ඡන්ද ඉල්ලයි කියලා තමයි අපිට දැනට හිතන්නට සහ පූර්ව වශයෙන් නිගමනය කරන්න වෙන්නේ.
එතකොට මහින්ද රාජපක්ෂ මහතා යම් කිසි වූ ප්‍රතිචාරයක් මේ සම්බන්ධයෙන් දක්වලා තියෙනවද? මේ අලුතෙන් බිහිවෙන්නට නියමිතයි කියලා අදහස් ප්‍රකාශ වෙන පක්ෂයේ නායකත්වය ඔහු බාර ගන්නවා කියලා.
ඔබ කිසිතැනකදී ලුක්ෂි අලුත් පක්ෂය කියන වචනේ කතා කරන්නේම නැහැ. ඔබ අධ්‍යයනය කළ බලන්න ඔහු මේ ගැන ප්‍රශ්න කරන උත්තර දෙන කිසිතැනකදී ඔහු අලුත් පක්ෂය කතා කරන්නේ නැහැ. ඔබ හැම විටම කියන්නේ මම ශ්‍රී ලංකාකාරී. අපි ශ්‍රී ලංකාකාරයෝ. නමුත් ආණ්ඩුවට එරෙහිව අරගලයක් තියෙනවා. ඒ අරගලය ඇතුලේ මං ඉන්නවා. ඔහු එච්චරයි කියන්නේ. මේ දිනවල සිරෝදනා පැහැදිලි කරමින් ඉන්නවා. ඒක අබද්ද විපක්ෂයේ වෙනුවෙන් අපි මේ නිර්මාණය කරන්නේ ආණ්ඩු විරෝධී ජනතා බලවේගයක් පවණයි. මේක යම් මොහොතක දේශපාලන පක්ෂයක් වෙයි කියලා ඕන් කියනවා. නමුත් මේක දේශපාලන පක්ෂයක ආරම්භයක් විදිහට නෙමෙයි. මොකද දේශපාලන පක්ෂයක් කරගන්න කියොත් එකතකින් එතෙන්ට අවාසියකුත් වෙනවා කියලා ඔවුන් තේරුම් අරගෙන ඇති. දැන් අපි තුමු දැන් සීලු කඩවල් ටික වහලා වැඩබදු විරෝධීන් පාරට එනකොට මේ කට්ටියත් එකතු කරගන්න පුළුවන් නේ. මේ ආණ්ඩු විරෝධී ජනබලයේ විදිහට මේක පක්ෂයක නමක් දැම්මොත් ඒ පක්ෂයට එකඟ නැති ටවුන් වල ඉන්න කඩමුදලාහිලා මෙතන තියෙන එකක් නැහැනේ. ඒ නිසා ඔවුන් එහෙම කල්පනා කරනවා වෙන්නත් පුළුවන්. දැනට මේක ආණ්ඩුවට එකඟ නැති සීලු දෙනාට එකතු විය හැකි වේදිකාවක් විදිහට තමයි ඔවුන් විසින් නිර්මාණය කරමින් ඉන්නේ. එහෙම කට්ටිය එකතු කරගත්තට පස්සේ පක්ෂයක නමක් දාලා වැට ගැහුවට පස්සේ ඒක පක්ෂයක් විදිහට එකට එකතු කරගන්න ඔවුන් යම් උත්සාහයක් දරයි.
දැන් අර මේ ඔබ කලින් විග්‍රහ කිරීමේදී සඳහන් කරපු එක්තරා කාරණයක් සම්බන්ධව මට පුංචි කුතුහලයක් ඇති වෙනවා. මේ පක්ෂයේ ඇතුළතදීම කොයි ආකාරයේ ප්‍රතිචාර තියෙනවද කියලා. මොකද ඔබ සඳහන් කළා මේ බැසිල් රාජපක්ෂ මහතා ඡන්ද වශයෙන් ගත්තාම අවාසි පැත්තෙන් තමයි ඡන්ද ව්‍යාපාරය පටන් ගන්න කියලා. නමුත් ඔහුගේ ඔබ සඳහන් කළ උදාහරණයක් විදිහට නැගෙනහිර පැත්තෙන් පසුගියවර ඔහු පටන් ගත්ත මේ ජනාධිපතිවරණ මේ ඡන්ද ව්‍යාපාරය. නමුත් ඔහුගේ ඡන්ද ව්‍යාපාරය අසාර්ථක වුණා. ඔහු දැන් නැවත වතාවක් ඒකාබද්ධ විපක්ෂයට ඇවිල්ලා ඒ ක්‍රියාවලියම කරනවා. එතකොට ඒ ක්‍රියාවලියම කරන අතරතුරේදී පක්ෂය ඇතුළුනේ තියම් කිසි වූ විරෝධතා අපිට ඇහෙනවා. ඔහු කරන දේ අනුමත කරන සහ අනුමත නොකරන ආදි වශයෙන් මේ පක්ෂය ඇතුළේ තියෙන මේ මතය දැන් කොයි වගේ මට්ටමකද තියෙන්නේ?
ඇත්තම දිරලුක්ෂි බැසිල් රාජපක්ෂ විරෝධයේ ඇත්තම හේතුව ඔහු අසාර්ථක මිනිහෙක් කියලා තන ඉඳලා නෙවෙයි මේ චෝදනාවෙල්ල වෙන්නේ. ඔහු තමන්ගේ අයියා ජනාධිපති විදිහට ඉදි වැඩ කළ විදිහක් තියෙනවා නේද දිරලුක්ෂි? අන්නේ වැඩ කළ විදිහටයි මේ අකමැත්ත ඇත්තම තියෙන්නේ. නැතුව ඔහු ක්‍රමෝපායික ලෙස සැලසුම් සම්පාදකයෙක් විදිහට අසාර්ථකයි කියන තැනට තාම ගිහිල්ලා නැහැ. මොකද දැන් බැසිල් රාජපක්ෂම ඡන්දෙන් පස්සේ ගිහිල්ලා ඇවිල්ලා එයාපෝර්ට් එකේම කිව්ව එක කතාවක් තියෙනවනේ. හරි, අන්තිම එක පෙරදුනේ මම කරදුනේත් මම ඒක වක්කී මං ගන්නවා. එහෙනම් දිනපො ඔක්කොගේම කීර්තියක් මට දෙන්න කියලා ඔහු කිව්වේ. ඇත්තටම ඉතාම සංකීර්ණ මැතිවරණ ගණනාවක් ඔහු විසින් යම් ආකාරයකින් සරසම් සම්පාදනය කළ වෙනස් කළයි කියලා අදහසක් කටේසා ඔහුගේම පක්ෂය තුළ තියෙනවා. පෙසිරාජ පක්ෂ අමාත්‍යංශ ගණනාවක විෂයපතයන් එක්ක සම්බන්ධ වෙමින් වැඩ කළ විදියක් තිබුණානේ. අන්නේ වැඩ කළ විදිය සම්බන්ධව තමයි මේ විරෝධය මතුනේ. කියන සරලව කියනවා නම් අපේ අමාත්‍යංශ වැඩවලටත් බැසිල් ඇඟිලි ගැහුවා වගේ එකක් තිබුණා නේද ලුක්ෂ? අන්න ඒක තමයි මේ දේශපාලන විරෝධයක් බවට පත් වුණේ. නැතුව ක්‍රමෝපායික විදිහට දේශපාලනය සංවිධාන කිරීම අතින් ඔහු දුර්වලයි කියන තැනට තාම කවුරුත් ගිහිල්ලා නැහැ. නමුත් අපිට කියන්න බෑ එහෙම මතයක් නිර්මාණය නොවේවි කියලා. නමුත් තවම ප්‍රබල මතය තියෙන එතන නෙවෙයි. ඔහු සම්බන්ධව තියෙන මා පෙර සඳහන් කළ සාම්ප්‍රදායික විරෝධය පමණයි.
මම ඊළඟට තවත් දේශපාලනිකව සුවිශේෂී සිදුවීමක් පිළිබඳව අවධානය යොමු කරන්න කැමතියි. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වයේ ලබා ගත්තා පසුගිය සතියේදී. මේකත් දේශපාලනිකව කැපී පෙනෙන සිදුවීමක්. මොකක්ද මේ සම්බන්ධව ඇහෙන කතාබහ?
මේක එක්සත් ජාතික පක්ෂයේ පැත්තේ නෝන් ලබන ජයග්‍රහණයක්. සරත් ෆොන්සේකා UNP-ට ගියා කියලා UNP-ට මහා ඡන්ද ගොඩක් එකතු වෙන්නේ නැහැ. ඒක අපි කියන්නේ අපිට හිතන දෙයක් නෙමෙයි. ඔහු අන්තිම මහා ඡන්ද ගත්ත ඡන්ද සංඛ්‍යාව 28875යි. එතකොට ඡන්ද 28000ක් පක්ෂයට අලුතෙන් එකතුනා කියන එක ජාතික මැතිවරණයකදී ලොකුවට දැනෙන එකක් නෙවෙයි. නමුත් සරත් ෆොන්සේකාව රනිල් වික්‍රමසිංහ තාම උපක්‍රමික ලෙස භාවිත කරමින් ඉන්නවා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා වටා ගොනු වෙන ජනතා පෙළගැස්ම පාලනය කරන්න ඔහු සරත් ෆොන්සේකාව පාවිච්චි කරනවා. ඔබට පේනවා ඇති පාර්ලිමේන්තුවේදී ඔහු ඒක ඉතාම ක්‍රමෝපායික ලෙස භාවිත කරන විදිහේ. මේ පක්ෂයට එකතු කරගන්නේ ඒ මත හේතුව දිලුක්ෂි 2010 තීරණාත්මක අවස්ථාවක UNP ගොඩ ගන්නත් එක්ක සරත් ෆොන්සේකා එළියට ඇවිල්ලා ඡන්දිල්ලුවා. Tamanta aamike tibicha tanatura daala awilla UNP e bimatama wetichcha welawaka chandilli. ඒ වෙලාවේ තමයි UNP ඇත්තරම නැගිටින්න පටන් ගත්තේ. එහෙම චන්දිල්ලල UNP ට හයියක් කරන් දුන සරත් පොන්සේක ඒ වෙලාවේ UNP ට එන්න නැතුවම රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා තිබුණා සමාජික කාඩ් එක අරගෙන සාමාන්‍ය සමාජික කෙන විදිහට ඔයා පක්ෂයට එන්න. මේකන දයශ්‍රී ජයසේකරලා පාලිත රංගේ බණ්ඩාරලා පාලිත තෙවරප්පෙරුමලා අශෝක අබේසිංහලා අර්ජුන රණතුංගලා ඇතුළු ඒ පක්ෂේ නොවන කණ්ඩායම් පවා අදහස් පළ කළ අතීතය ඔබට අමතක නැහැ. නමුත් මේ මොහොතේ රනිල් වික්‍රමසිංහම කියනවා මමයි ආරාධනා කළේ පොන්සේකට මගේ පක්ෂයට එන්න කියලා. ඔහු පිළිගන්නවා දැන් පොන්සේකා සාධකයට අවශ්‍යයි කියලා. ඒක තමයි සරත් පොන්සේකා UNP සමග එකතු වීම වටා අප විසින් පැහැදිලි කරගත යුතු තැන. ඔහු කැලණියේ UNP සංවිධායකවරයා විදිහට කටයුතු කරන සූදානම් කියලා දැනට ආරංචියක් තියෙනවා. පොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට මොකද වෙන්නේ කියලා ඔබට හිතෙන්නේ. දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. සරත් පොන්සේකා තමන්ගේ පක්ෂේ විසිරුව හැරියේ නැහැ. හැබැයි ඔහු පක්ෂේ නැයින් වෙනවා. ඔහු ඇතුළු දැනට මහජන නියෝජිතයන් විදිහට ඉන්න සැලකියුතු පිරිසක් එක්සත් ජාතික පක්ෂ සමාජිකත්වයේ ගන්නවා. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂේ විසිරුව හැරියේ නැහැ. ආරංචියක් තියෙනවා අනෝවා පොන්සේකාගේ නායකත්වය යටතේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ වෙනම ක්‍රියාත්මක වන්දක් ඉඩ තියෙනවා කියලා. මම දැක්ක ඉරිදා පත්‍රයක් සරත් පොන්සේකාගෙන් මේ පිළිබඳව අහලා තියෙනවා. ඔහුත් කියලා තිබුණා ඔහු සමහර විට එහෙම වෙන්න ඉඩ තියෙනවා කියලා. සමහර විට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සරත් පොන්සේකාගේ බිරිඳ වන අනෝවා පොන්සේකාගේ නායකත්වයෙන් වෙන තැනකින් යලි පටන් ගන්න ඉඩක් තියෙනවා.
එහෙමනම් ශ්‍රී ලංකාවෙන් වාර්තාවන උණුසුම් දේශපාලනික තතිවිත්ති ඔයාකාරිනු අපිට වාර්තා වෙන්නේ මේ ගෙවිගිය සතිය පිළිබඳව කල්පනා කරද්දි මේ ගත වෙන සතිය තුළදී සිදුවෙන උණුසුම් තොරතුරු පිළිබඳව අපි හැමනම් ලබන සතිය සඳහාම වෙලා කතා බහ කරමු. බොහොම ස්තුතියි සංජීව ලබන සතිය සඳහා හම්බ වෙනකන්. ආයුබෝවන්.
ආයුබෝවන් දුක්ෂි අප ලබන සතිය ali කතා කරමු.
SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබගේම භාෂාවෙන් ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග sbs.com.au/sinhalese